ඔබ නන්දා මාලිනියකින් ඉගෙනගෙනද? ඔයාලට පුළුවන් ද ශාස්ත්‍රීය සංගීත කියන්නව?
මාව කිසිසේත්ම දැනගෙන හිටපු නැති කට්ටිය සමහර විට හිතන්නේ නැති වෙන්න බෑ. කෙනෙක් හිතන්නේ. අදට තියෙන මගේ ගෝල් එක තමයි මගේ සින්දුවක් ප්‍රේක්ෂකයන් මගේ ඉස්සරහා මම කියන්නේ නැතුව මම මියුසික් වලට මගේ සින්දුව කියන්නේ. මට ඇත්තටම හරි ආසාවක්
තියෙනවා. සමහර අය සම්මුඛ සාකච්ඡාවලදී කියපුවා හැම අපි දැකලා
තියෙනවා. මට අදටත් ඒ කට්ටියව හම් වෙනවා. මට ඊයේ හම් වෙනවා පෙරේදා. මේ බොහොම ළඟ ළඟ මට ඒ කට්ටියව හම් වෙනවා. ඒ හිනාව මේ සයිස්ව තමයි ඒගොල්ලෝ හම් වෙනවට.
සදාතනික කිසි දෙයක් නැති ලෝකේ සදාතනික දේවල් හොයාගෙන ඉන්න ජීවිතයක් ඇතුලේ අහසටුණත් තරු සදාතනික වෙන්නේ නැහැ. තරුණත් එක දවසකට පායනවා තව දවසකට පායන්නේ නැහැ. හැබැයි තරුවල ගුණය පවත්වාගෙන යන එක තමයි වැදගත්ම දේ. අද සම්බන්ධ වෙන්නේ එහෙම තරු ගුණය පවත්වාගෙන යන චරිතයක්. ඇය දෙරන් ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 ජයග්‍රහිකාව. ෆැලන් ඇන්ඩ්‍රියා ජැන්සන්. අයිබුවන්. කොහොමද ෆැලන්?
හොඳින් ඉන්නවා අයියා. බොහොම ලස්සන හැඳින්වීමක්. බොහොම ස්තුතියි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
වැඩ කටයුතු කරගෙන යනවා. පහුගිය කාලේ රටේ තිබිච්ච තත්ත්වයත් එක්ක පුංචි පසුබැස්මක් තිබුණා. නමුත් ඒ දේවල් දැන් මැනේජ් කරගෙන යනවත් එක්ක ආයේ දේවල් ටික පටන් අරගෙන තියෙනවා.
රියැලිටි තරඟ කියන්නේ තියුණුයි. ඒ හින්දා සාකච්ඡාව තියුණු තැනකින් පටන් ගමු. පූජාසනේ ඔබ හිඳුවා. ඔබට පුදන මේ ලෝකෙමයි ඔබට එරෙහිවි නැගිටින්නේ. අපි ගීතයක් අහලා තියෙනවානේ. මට හිතෙනවා මේ තරඟේ අන්තිම දවස් කිහිපය තුළ, يعني අවසන් මහා තරඟයට කලින් සහ ජයග්‍රහිකා වුණාට පස්සේ දවස් කිහිපය තුළ මේ ගීතය ඔබේ ජීවිතයට සමීප වෙන්නේ නැති කියලා.
අනිවාර්යයෙන්.
හේතුව ඔබට බාරයි කියන්න.
මේ ගීතය මට මුලින්ම කියන්නේ මගේ තාත්තා. මට තාත්තා මතක් කරලා දෙන්නේ මේක අවසන් මහා තරඟෙන් පස්සේ අපිට තියෙනවා ඊළඟ දවසේ උදේ ඉන්ටර්විව් එකක් දරන්න එන්න තියෙනවා අපි. ඒ එන අතර වාරයේ තමයි මට තාත්තා මේක කිව්වේ. මාත් එක්ක කතා කරගෙන ඉන්නකම මම තාත්තා මම බැස්සුවේ ගෙනල්ලා ඒ අතර වාරයේ තමයි තාත්තා මට මේ ගීතය ගැන මගෙන් ඇහුවා. මම ඒ වෙනකොට ඒ ගීතය දැනගෙන හිටියේ නැහැ. නන්දා මාලිනී මහත්මියගේ මගෙන් ඇහුවා ෆැලන් මේ සින්දු අය අහලා තියෙනවද කියලා ඇහුවා. මම කිව්වා නෑ. ටග්ගලයා ෆෝන් එක අරගෙන YouTube එකෙන් ප්ලේ කරා සින්දු මට අහන්න දුන්නා. මට ඒකේ මුල්ම පදපේලිය මගේ හරියට හිතට වැදුණා. මම ඒත් බැලුවා ඇයි මට මේක අහන්න කිව්වේ කියන එක. ඊට පස්සේ තාත්තා තමයි කිව්වේ හරි ඔයා ජයග්‍රහණය කරා අයියේ රෑ ඔයා මෙහෙම තැනක ඉන්නවා ඇති හැබැයි හැමතිස්සෙම පොළවේ ඉන්න ග්‍රවුන්ඩඩ් වෙන්න හැමතිස්සෙම ග්‍රවුන්ඩඩ් වෙන්න මොකද යම් කිසි දවසක ඔයාට තියෙන මේ දේවල් හැම දෙයක්ම වා හොඳම කෙනා වෙන්න පුළුවන් අද ඉන්න නමුත් ඊළඟ දවසේ මොනවා හරි දෙයක් හේතුවෙන් ඒ දේ නැති වෙන්න පුළුවන් ඕනම දෙයක් ඉතින් ඒ පාඩම මට කියලා දුන්න එදා එනකොට
තාත්තා මේක දැන් මේ තරංගයත් එක්ක සමීප වෙන්නේ සාමාන්‍යයෙන් තරංගයක් කිවරුණාම ජයග්‍රහණය වෙන කෙනා එයා නොවෙන්න තිබ්බාය කියලා කියන්නත් පුළුවන්. එයා වෙන්න තිබ්බාය කියලා කියන්නත් පුළුවන්. නමුත් මේ තරංගයේ අවසන් මහා තරංගයට කලිනුත් මේ වගේ දේවල් අපිට අහන්න ලැබුණා. ඔබ ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ සිදු කරලා තිබුණා. එතකොට අවසන් මහා තරංගයේ වේදිකාවට යන්නේ අර විවේචන ඔළුවේ තියාගෙනද පැත්තකින් තියලාද?
මම හරියටම කිව්වොත් මේ විවේචන ගොඩක් එන්න ගත්තේ يعني මගේ මනසට වැදෙන විදියට එන්න ගත්තේ ජයග්‍රහණයෙන් පස්සේ. ජයග්‍රහණයට ඉස්සරින් විවිධ මතාන්තර තිබුණා. විවිධ දේවල් තිබුණා සමාජ මාධ්‍යවල එක එක්කෙනාගේ කතාවලින් ඇහෙන දේවල් ඒවා තිබුණා. නමුත් අවසන් මහා තරගේ වෙනකන් හැම ලොකුවට ලොකු ප්‍රශයකක් තිබුණා තරගේ ප්‍රශයක ඇරෙන්න. නමුත් ජයග්‍රහණයෙන් පස්සේ තමයි ලොකුම බැක්ෆ්ලෑෂ් එකක් ආවේ. මම කිව්වේ මේ දෙරණට එනකොටත් එදා උදේ එනකොටත් තත්ත්වය බරපතල වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි පොඩි පොඩි දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ මම දකින්න ගත්තේ. එතකොට තමයි චුට්ටක් පොඩ්ඩක්
හිතන්න ගත්තේ.
ඔව්.
දැන් තරගයෙන් පස්සේ අපි වුණත් ජීවිතේ ක්‍රිකට් තරගයක් හරි අපේ ජීවිතේ ගෝල් එකක් හරි අපි ඒක සක්සස් වුණාම අපි ඒක සමරනවා. අපි ඒක විඳ ගන්නවා. බොහොම සන්තෝෂයෙන්. හැබැයි මට ආරංචි විදියට ෆැලන් ඇන්ඩ්‍රියා තරගයෙන් පස්සේ ගත කළේ කඳුළු හලමින් ගිය සතියක් කියලා ආරංචි
වෙනවා. ඔව්. හේතුව මොකද මම මේ දෙයට පුරුදු කෙනෙක් නෙමෙයි. මම ඉතාමත්ම ආධුනිකයි. මම කලින් ක්ෂේත්‍රයේ ඉඳලත් නැහැ. මේ තරම් දුරට මම ප්‍රේක්ෂක අතරට ගිහිලා තිබුණ නෑ. ඉතින් මේ හැමදේම මට අලුත්. ඉතින් ජයග්‍රහණයෙන් පස්සේ මං හිතන්නේ රියැලිටි තරඟය පුරාවට බලනවා වගේ දෙගුණයක් මං හිතන්නේ අවසන් මහ තරඟය බලනවා. ඉතින් ඒ රාත්‍රියේදී අර දැනගෙන හිටියට වැඩි පිරිසක් මාව දැනගන්නවා ඊළඟ දවස් වෙද්දී. එතකොට දැන් ඒවත් එක්ක සමාජ මාධ්‍ය එන දේවලුත් එක්ක සමායට අපිව කිසිසේත්ම දන්නේ නැති කෙනෙක් අපි ගැන කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක පස්සේ මම තේරුම් ගත්තේ. නමුත් ඒක මම මේ වෙලාව වෙනකොට මට ඒක හිතන්න මනසක් නැහැ. මම ඉතාම අලුත් ඉතාමත් මේ සමාජ මාධ්‍යයේ අපි ගැන කතා වෙන දේවල් කියන ඒ අවස්ථාවට මම හරිම අලුත්. මම දන්නේ නැහැ මේ 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 ඔන්ලයින් ඉන්න ස්ට්‍රේන්ජර්ස් අපි ගැන කමෙන්ට් කරනවා අපි දන්නේ නැතුව කියන තැන මම කවදාවත් ඉඳලා නැහැ. ඒ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඉතින් මම එතනදි පොඩ්ඩක් වැටුණා. නමුත් පස්සේ තේරුම් ගියා. බොහොම ඉක්මනින් තේරුම් ගියා මට. ඒ දෙත් එක්ක ඇඩැප්ට් වුණා.
පුංචි කාලේ කියලා දෙන සරල උදාහරණයක් තියෙනවානේ. අර රබර් බෝලේ වතුර ඇතුළට දාලා මේක කොච්චර තද කරන් හිටියත්
අතරම
දවසක උඩට එනවා. මට හිතෙනවා ඔබ එහෙම වෙලා කියලා දැන් ඒක පවත්වාගෙන යන්න ඔබට සුබ
පතනවා.
මේ විදිහට මේ වැඩසටහන ආරම්භ කරේ ප්‍රේක්ෂකයාට තියුණු තැනකින් අපි වැඩසටහන සමීප කරන්න. ඒ වගේම තමයි ෆලන් දැන් මේ තරඟයට ආවට පස්සේ අපි සංස්කෘතික බැඳිච්ච දේවල් වලින් පිරිච්ච රටක ඉන්න මිනිස්සු තොගයක්.
අනිවාර්යයෙන්.
එතකොට අපි හැම දෙයක්ම අදිත සංස්කෘතික භාවයකින් බලනවා. එතකොට ෆැලන් ඇන්ඩ්‍රියා. අපිට නිකන් නම අර හුරු සංස්කෘතියෙන් එහාට ගිය එක. මේක මේ තරඟයට බලපෑවද? ඔබට ආපු කමෙන්ට්ස් වල.
බලපෑවේ නැත්තෙමත් කියන්න බෑ. යම් කිසි විදිහකට බලපෑවා. නමුත් මම හිතන්නේ මම අනවශ්‍ය ලෙස බලපාන්න ඇති කියලා මම හිතන්නේ. නමුත් මම බර්ග ජාතිකයෙක්. මගේ තාත්තා බර්ග. මගේ නම වෙනස්. ඉතින් මම ඉතින් අර ස්ටීරියෝටිපිකල් අර ඒ තැන මම හිටියේ නැහැ. ඉතින් මම හිතනවා ඒක යම් කිසි දුරකට බලපාන්න ඇති. නමුත් මම හිතන්නේ ඒක ලකුවට ප්‍රශ්නයක් වුණා කියලා මම හිතන්නේ නැහැ.
දැන් තරු පටන් ගන්නකොට තරු ගුණය ගැන කතා කරන්නේ.
ඔව්.
දැන් මේක පවත්වාගෙන යන්නේ තරු විසින්. අපිට පුළුවන් තරුවක් බිහි කරන්න විතරයි. තරුව දැනගන්න ඕනේ.
මේ වෙද්දී ඇත්තටම කියනවා නම් මට කරන්න තිබිච්ච මං හිතන්නේ අපි හැමෝම දන්නවා මම මොන වගේ කාලෙකද ක්ෂේත්‍රයට එළබෙන්නේ ක්ෂේත්‍රයට එන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයේ මගේ පවුලේ කිසිම කෙනෙක් ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඉතාමත්ම අලුත් මම කන්ටැක්ට්ස් දන්නේ නැහැ. මම එන්නේ බොහොම අලුත් තැනකින් පටන් ගන්න. ඉතින් ඒ වෙනකොටම කොරෝනා ව්‍යසනය කොහොමත් තරගයේ මුල මැදදිම අපි මුණ දීලා තිබුණේ ඒකට. ඊට පස්සේ අපි දන්නවා ප්‍රශ්න ඇති වුණා රටේ. ඉතින් මේ හැම දෙයක් එක්කම සැලකිය යුතු මට්ටමකට මම මගේ දායකත්වය මම ලබා දීලා තියෙනවා කියලා මම හිතනවා. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ ඉදිරියට තමයි මගේ වැඩ ටික එන්න තියෙන්නේ. හොඳටම මම ගොඩක්ම ආසාවෙන් ආදරෙන් කරපු නිර්මාණ ටික ඉදිරියට තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒ දේවල් කරගෙන ක්ෂේත්‍රයේම රැඳිලා ඉන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. කවදාවත් ක්ෂේත්‍රයේ අතාරින්න බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම.
පුරුතිය?
පුරුතිය ගායකයෙක්. ගායන ශිල්පියක්.
ශිල්පිනියක්.
ඔව්.
මේ වෘත්තියට එන්න කලින් වෙන වෘත්තියක් නියැලීලා තියෙනවද?
අනිවාර්යයෙන්ම. මම මගේ උසස් පෙළ හැදෑරීම් කරලා ඉවර වෙලා මගේ වැඩිදුර අධ්‍යාපනයේ මම මානව කළමනාකරණ අංශයෙන් කරේ. ඉතින් ඒක කරලා මම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙමින් ඉන්නේදී තමයි මම ඩ්‍රීම්ස් එකට ඇප්ලයි කරන්නේ.
දැන් අපි රියැලිටි ගැන කතා කරා. මේ රියැලිටි තරඟවල සමහර රියැලිටි තරඟවල අවසන් වටේට එනවා දෙන්නේ. නැත්නම් 3 දෙනෙක් 4 දෙනෙක් මේ වගේ එනවා. දැන් කාලයක් තිස්සේ මේ අවසන් වටවලට එන පිරිස එකට තමයි පුහුණු වීම කරන්නේ. එතකොට මුණ ගැහෙනවා. මේ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවනේ.
අනිවාර්යයෙන්.
නමුත් ඒ අයට ඒ ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඔවුන් ඉන්නේ බෙදිලා. ඔබට ඊට පස්සේ ඔබත් එක තරඟ කරපු නිතයට ආවේනික ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. දැන් මේ අවසාන තරඟේ ලඟ වෙනකොට සහ අවසාන තරඟය නිමා වුණාට පස්සේ ඔබලා අතර නැති ගැටුමක් අපි දැක්ක ප්‍රේක්ෂකයන් අතර. ඔබත් හෝ අනිත් පිරිසත් මේවට සම්බන්ධද නැත්නම් මේක ප්‍රේක්ෂකයන් අතර තියෙන තරඟයක් විතරක්ද?
සම්පූර්ණයෙන්ම මං ඒක ප්‍රේක්ෂකයන්ට ඒක වැරද්දක් කියන්න බෑ. මොකද ඒක තරගයක්. ඉතින් එයාලා බැඳිලා ඉන්නවා ඒක තරගකරුවෙක්ගේ පැත්ත අරගෙන එයාට උදව් කරන්න. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් තරගයකදී මං හිතන්නේ. මොකද SMS මනාප වලින් තමයි අපි තේරෙන්නේ. ඉතින් ඔව්. නමුත් මම ඇත්තරම මම කියන්නේ මෙතන මේ තනගකරුවන් අතරේ හැම කිසිම දෙයක් තිබුණේ නැහැ ඇත්තරම. ඇත්තරම තිබුණේ නැහැ. මොකද අපි දන්නවා අපේ වටේ පිරිසක් ඉන්නවා මේ තනගයට අපිට මේවා කරන්න කියලා. හැබැයි අපි අතරේ ප්‍රශ්නයක් ඇත්තරම තිබුණේ නැහැ. අපි සමහර වෙලාවට සින්දු තෝරන්න අපිට සින්දු හොයාගන්න බැරි වෙලාවට අපි සින්දු හොයලා දෙනවා. අපි අනිත් අයට හොයලා දෙනවා. ඒ වගේ ඉතාමත් සහයෝගයෙන් තමයි තරඟය ඇතුළේ තිබුණේ. මොකද අවුරුද්දක් වගේ කාලයක් අපි එකට හිටියා. අපි එකට වැඩ කරා. ඉතින් අපි මං හිතන්නේ අපේ සීසන් එකේ මාරම බැඳීමක් තියෙනවා. මං හිතන්නේ ලොකු බැඳීමක් තියෙනවා. අන්තිම 50 දෙනාගේ ඉඳලම අදටත් දැන් අවුරුදු දෙකක් වගේ ගිහිල්ලා. ඉතින් අදටත් තාමත් ඒ බැඳීම තියෙනවා. අවසන් 3 දෙනාගේ අවසන් 4 දෙනාගේ හැම නෑ. අපි අන්තිම 50 දෙනා ටීවී රවුන්ඩ් එකට ආපු අන්තිම 55 දෙනාම අදටත් ඉතාමත්ම හොඳ යාළුවෝ. ඉතින් ඒ ප්‍රේක්ෂකයන්ගේ මොන මොන මතිමතාන්තර තිබුණත් අපි දකිනවා ඒවා අපි දකිනවා. මං හිතන්නේ ඒක අපේ යාළුකමට හෝ සහෝදරකමට ප්‍රශ්නයක් වුණා කියලා. අතුරේ මුකුත් ප්‍රශ්නයක් තිබුණේ
නැහැ. මේ වගේ තරංගයකදී රියැලිටි තරංගයකදී විශේෂයෙන්ම ගායනයක් නෙමෙතන එක්ක නර්තනයක් මේ වගේ කලාවට සම්බන්ධ දෙයක් මෙතනදී ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම බෙදුනොත් තමයි ඒ උද්වේග කර බව
තියෙන්නේ. අනිවාර්යයෙන්ම
තරංගය තියෙන්නේ. තරංගකාරීත්වය තියෙන්නේ.
ඔව්.
අර යාළුව කිව්වනේ. යාළුව මල්ලි වගේ වෙලා ඕක දේශපාලනයට ගෑවුනොත් තමයි යාළු වෙන්න හොඳ නැහැ කියලා අපිට හිතෙන්නේ
නේ. ඔව්.
ඒකෝනේ මේක දිහා බැලුවොත් තමයි ප්‍රශ්නේ.
අනිවාර්යයෙන්ම.
දැන් ගෝනේ SMS මනාපගෙන. එන ඔතන තියෙන්නේ ජනතා පරමාධිපත්‍යය.
ඔව්.
දැන් ජනතා පරමාධිපත්‍යය ගැන වැඩිපුර කතා කරන කාලයක් මේක. දැන් ඔබත් ජනතා පරමාධිපත්‍යෙන් ස්ටාර් කෙනෙක් වෙච්ච
එක.
ඔබ හිතන්නේ ජනතා පරමාධිපත්‍යය ගැන.
මෙහෙමයි හැමතිස්සෙම ජනතා පරමාධිපත්‍යම අපිට කියන්න බෑ හරි කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් හැමෝම කරන දේ හරිත් නෑ. ඒ දේ තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්. නමුත් තරගේ පැත්තෙන් බැලුවාම මම හිතන්නේ ඩ්‍රීම් ස්ටාර් කියන්නේ ඩ්‍රීම් ස්ටාර්. ඉතින් නමේම තියෙනවා. මේ අන්තිම 55 දෙනාම ටීවී රවුන්ඩ් එකට එන අන්තිම 55 දෙනාම අතිශය දක්ෂ ගායක ගායිකාවන්. ඒක කිසිම සැකයක් නැහැ. මොකද තව රවුන්ඩ්ස් දෙකකින් වගේ අපි තේරිලා තමයි මේ 55 දෙනා එන්නේ SMS රවුන්ඩ් එකට. ඉතින් එතනදී විවාදයක් නැහැ මෙයාට ගායනා කරන්න පුළුවන්ද බැරිද කියන එක. නමුත් මෙතනදී අන්තිමට තේරෙන්නේ මං හිතන්නේ ඕල් රවුන්ඩ් කෙනෙක්. ඕවරෝල් තමන්ගේ පර්සනැලිටි එක කැරි කරන්න පුළුවන් කෙනෙක්. එතකොට සිං කරන්න පුළුවන්, පර්ෆෝම් කරන්න පුළුවන්, මේ තරු ගුණය කියන එක මං හිතන්නේ අන්තිමට තෝරන්නේ ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් අන්තිමට තෝරන්නේ. ඉතින් මෙතනදී සින්දු කියන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි මම හිතන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ජනතා පරමාධිපත්‍ය මං හිතන්නේ 55 දෙනාගෙම පටන් ගන්න වැරදියට කියලා මම හිතන්නේ නැහැ. තරඟය ඇතුළතදී 55 දෙනාගෙන් කවුරු ඩ්‍රීම් ස්ටාර් වුණත් මම හිතන්නේ එතනදී ගායනය කියන දේ අපි අනිවාර්යෙන් එතනදී අපි තෝරලා ඉවරයි. මේ 55 දෙනාට ගායනා කරන්න පුළුවන් මේ අතිශය දක්ෂ ගායක ගායිකාවන් 55 දෙනෙක් තමයි මේ ඉන්නේ. විනිශ්චය මණ්ඩලයකින් ඒක තේරිලා එන්නේ. ඉතින් එතනදී මං හිතන්නේ පෙරිලා කරලා එනකොට ජනතා පරමාධිපති මම හිතන්නේ එතනදී ලොකු අවාසියක් වෙනවා ඇති කියන එක. ඔව් තරංගයක්නේ. ඉතින් ඒක හින්දා
ජනතා පරමාධිපත්‍යය නිසා ඔබේ දක්ෂතාවයත් මුසු වෙලා ඒකට ලැබිච්ච ජනතා ප්‍රසාදය නිසා ෆැරන් ඇන්ඩ්‍රියා කියලා චරිතයක් අද ගායන ශාස්ත්‍රය තුළ ඉන්නවා.
ඔව්.
ඒ කියන්නේ ඔබේ ගමන ජනතා පරමාධිපත්‍යය විසින් තමයි තීරණය කරලා
තියෙන්නේ.
ඔබේ දක්ෂතාවය. ඒ
කියන්නේ
ඔබ ගමනක් නිර්මාණය වෙලා අනාගතයක් හදාගෙන ඉනවා.
ඔව්.
රටක අනාගතයකටත් මේ ජනතා පරමාධිපත්‍යය මාර විදිහට
වැදගත් ඇතිනේ. අනිවාර්යයෙන්ම.
ගමන තීරණය වෙන්නේ.
අනිවාර්යයෙන්ම.
හැබැයි අපේ රට පහු කරන්නේ එච්චර ලේසි කාලයක් නෙමෙයි.
ඔව්.
මේ தত্ত্বය ඔබ කොහොමද දකින්නේ?
මම හිතන්නේ මේ වෙලාවේ මම දකින විදියට අපි බෙදෙන්නේ නැතුව යම්කිසි විසඳුමකට අපි ඇවිල්ලා ඉන්නවා නම් අපි ඒ ඔස්සේ ජනතාව විදියට රටට උදව්වක් වෙන දෙයක් කරගෙන ඒ පාලනයට අපි උදව් කරගෙන යන එක තමයි මම වෙන්න ඕනේ. මොකද අපි මේ වෙලාවේ ડિස්ට්‍රැක්ට් වුණොත් වෙන වෙන යම් දේවල් ඔස්සේ ගිහලා අපි ડિස්ට්‍රැක්ට් වුණොත් අපි අර ළඟා වෙන්න ඕනේ ඉලක්කයට ළඟා වෙනක පරක්කු වෙන එක විතරයි වෙන්නේ. ඒකෙන්ද මම හිතන්නේ යම් කිසි විසඳුමකට දැන් අපි එළඹිලා ඉන්නවා නම් ඒක හොඳම විසඳුම නෙමෙයි. අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවානේ. මම ඒකයි කියන්නේ. යම් කිසි තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ තැන ඉඳන් අපි හැමෝම එකතු වෙලා අපි හිතලා ඒකට සහයෝගය දක්වගෙන ඉස්සරහට ගියොත් මම හිතන්නේ නැවතත් යථාර්ථයට අපිට පත් වෙන්න පුළුවන් වෙයි.
මොකද අපිරියයි පිළිකුල් කියලා කියන වචන අතරේ දෙන්න තියෙන වචනයක් නෝ දැන් දේශපාලනය කියන්නේ.
අනිවාර්යයෙන්.
හැබැයි රටේ පුරවැසියා මේ වචනේ විවේචනය කරන්න ගියොත් එහෙම ඔව් කියන අපි අපේම නිකන් හෙළුව බලා ගන්න වගේ වැඩක් නේද
ඔව් මොකද අපි ඡන්දයෙන් තේරලා පත් වෙන කට්ටියනේ රට පාලනය කරන්නේ
අපේ ඡන්දයෙන්
අපේ ඡන්දයෙන්
කියන පුරවැසියන් ලොකු වගකීමක් තියෙනවා
නේද අනිවාර්යයෙන්ම ලොකු වගකීමක් තියෙනවා මම හිතන්නේ ඉස්සරහට අපිට ඒක තේරුම් ගිහිල්ලා අපි අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කරයි කියලා මම හිතනවා
තේරුම් යන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඊළඟට මම අහන්න කැමති තව රසවත් දෙයක් මේ මේක අපි සමහර තැන් තියෙනවනේ hina වෙන්න ඕන තැන් විහිළු කරාම සහ අපිට hina වෙන්න ආසනක් තිබුණොත් hina වෙන්න ඕන අපි hina වෙන්න ඕන නැති තැන් වල hina වුණොත් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා සහ අපි විශ්ෙක් වෙනවා හෝ ඊට එහා දෙයක් වෙන්නත් පුළුවන් ඔබ දැන් අර අපි මුලින් කිව්ව නන්දාමාලිනියගේ ගීතය ඔබ නන්දාමාලිනියකින් ඉගෙනගෙන තියෙනවා
ඔව්
මේකයි හාස්‍යයට බඳුන්නුනේ
මම කියන්නේ හාස්‍යයට බඳුන්නුනා කියන්නේ ගොඩක් අය විශ්වාස කරේ නැහැ මම දන්නේ හාස්‍යයට බඳුන්නුනාද කියන එක නමුත් ගොඩක් අය විශ්වාස කරේ නැහැ මොකද එයාලා හිතුවා දැන් මගේ වොයිස් ටෝන් එක සහ මම තරඟේ තරඟ වැදින්ච විදිය මේ හැම දෙයක්ම බලද්දී පොඩ්ඩක් පරස්පරයි කියලා හිතෙන්නේ නැති කියලා මම හිතනවා ඒක තමයි හේතුව කියලා මට හිතෙන්නේ මම දන්නේ ඇත්ත හේතුව මොකද්ද සහ කවුද කරේ කියන එකවත් මම දන්නේ නැහැ විශ්වාස නොකරේ කරේ කවුද කියන එක නමුත් මම විශේෂයෙන්ම කියන්න ඕනේ රියැලිටි ෂෝ එකක රියැලිටි තරඟයක තරඟකරුවන් 55 දෙනෙක්ගෙන් ඉස්සරහට යන්න නම් කැපිලා පේන නම් මොනවා හරි දෙයක් කරන්න ඕනේ සාමාන්‍ය ලෙස තරඟ වදින්න බෑ ඉතින් මම තේරුම් ගත්තා අපේ ශ්‍රී ලාංකීය හදවතට සමීප ගායන ශෛලියක් වෙන බයිලා විශේෂයෙන්ම බයිලා ගීත සහ පැරණි ගීත ගොඩක් අපිට ඇහෙන්නේ නැතුව ගීපු පැරණි ගීත අපි ආදරය කරන පැරණි ගීත සහ මම විශේෂයෙන්ම මේල්ස්ලා විසින් ගායනා කරලා තියෙන ගීත තමයි ගොඩක් ගායනා කරේ. ගොඩක් මම හිතන්නේ 1-2 මම සාමාන්‍යයෙන් ගායන ශිල්පිනියන් විසින් ගායනා කරලා තියෙන ගීත ගායනා කරේ. ඉතින් මට ඕන උනේ වෙනසක්, මට ඕන උනේ highlight වීමක් වෙන්න සහ මම හැමතිස්සෙම performance එකට හරියන විදියට මගේ ඇක්ට් එක සහ මගේ කොස්ටියුම් එකේ හැම දෙයක්ම මම prepare කරගත්තා. ඒවට නිරණ බොහොම සහයෝගය. හැම තරකරුවෙක්ට මේක කරලා දෙනවා. ඉතින් ඒ ඔස්සේ හිතලා තමයි මම ගියේ. ඉතින් ඒක මම හිතන්නේ තියෙන්න ඕනේ රියැලිටි තරඟාවලියක තරඟ වදින්න. සාමාන්‍ය ලෙස තරඟ වැදලා 55 දෙනා මම කිව්වනේ. එකම මට්ටමක ඉන්න 55 දෙනෙක් මෙතනට එන්නේ. ඉතින් ඒ ඔස්සේ ඉස්සරහට යන්න නම් ප්‍රේක්ෂක මනාපය බලාපොරොත්තු වෙන්න නම් ප්‍රේක්ෂකයාගේ හිත දිනා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තරඟ වදින්න ඕනේ. ඉතින් මම හිතන්නේ මම කරේ ඒක. ඉතින් ඒ මං හිතන්නේ ඒ කැරක්ටර් එකයි අර පොඩි මේවා එකයි මම ඒ කරපු දේ මේ කරපු දේ පොඩ්ඩක් පරස්පර විරුද්ධ වෙන්න ඇති. හැබැයි මං විශේෂයෙන්ම කියනවා නම් මම ඩ්‍රීම්ස් ආ එන්න කලින් මම බයිලා ශෛලියවත් මම මේ වගේ perform කරන කෙනෙක්වත් නෙමෙයි. මම බොහොම මම පාසල් කාලයේදී වුණත් මම සමස්ත ලංකා ගායන තරඟවලට ඒ කට්ටිය දන්නවා දැන් මම කියනකොට සමස්ත ලංකා ඉදිරිපත් වෙලා තියෙන කට්ටිය දන්නා මොන වගේ ගීතද ගායනා කරන්නේ බොහොම ක්ලාසිකල් කියන්නේ අති ක්ලාසිකල් ඒක එහෙම බයිලා ශෛලිය හෝ එහෙම පර්ෆෝමන්ස් එකක් නෙමෙයි වෙන්නේ ඒ වගේ වටවලදී. ඉතින් ඒක තමයි මම perform කරලා තිබිච්ච ලොකුම ස්ටේජ් එක ඩ්‍රීම්ස් ආ එන්න කලින්. එතකොට මම ඒ ඔස්සේ ගායනා කරලා ඉවරලා එකපාරට මේ වගේ චේන්ජ් එකක් වෙද්දි මාව කිසිසේත්ම දැනගෙන හිටපු නැති කට්ටිය සමහර විට හිතන්නේ නැති වෙන්න බෑ කෙනෙක් හිතන්නේ නැති. නමුත් මං ඇයට පහදාරලා තියෙනවා විශාලද? ඉතින් ඔව් මං හිතන්නේ ඒක වෙන්න ඇති ඔවුන්ගේ අවිශ්වාසයට හේතු වෙන්න ඇති. මගේ කැරක්ටර් එක, මගේ වොයිස් එක, මගේ වොයිස් ටෝන් එක නැචරලි ලෝ. ඉතින් ඒ හැමදේම එකතු වෙලා සමහරට මම ඒ හැමදේම එකතු වෙලා වෙන්න පුළුවන්.
දැන් අපි ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ මේ මතු පිටින් පේන දේ විතරක්. දැන් ඔබ එක ශෛලයක් කිව්වම අපි හිතනවා නෑ මෙයා මැච් වෙන්නේ මේකට විතරයි. මෙයාට පුළුවන් ද ශාස්ත්‍රීය සංගීතය කරන්න? ඔයාලට පුළුවන් ද ශාස්ත්‍රීය සංගීත කියන්නවා? පුළුවන්. පුළුවන්.
පුළුවන්.
කන්ටගේ ප්‍රශ්න කරන්න පුළුවන්. මෙයාට තියෙනනේ නිසල තැන් තියෙනවා, හරි ගැඹුරු තැන් අපි හිතන්නේ හරි නිසලයි කියලා. හැබැයි ගොඩක් ගැඹුරු දේවල් තියෙනවා. දැන් ඔබ මේ කතා කරා දැන් ගීතයක් ඉදිරිපත් කරනකොට ඇඳුම ප්‍රේක්ෂකයා අල්ලගෙන තියාගන්න එක හරි අමාරු වැඩක්.
අනිවාර්යයෙන්ම.
තමන් මත රඳවලා තියාගන්න එක. දැන් මම ඔබෙන් අහුවත් උදාහරණයකට දැන් ඔබට හම්බෙනවා ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න පැලන් ඇඳුයාගේ. මොන වගේ දේවල් දැන් කාලේ ප්‍රේක්ෂකයා ඒගෙනලා සීට් එකේ වාඩි කරවන්න ඔබ කොච්චර දේවල් කරන්න ඕනේ?
අනිවාර්යයෙන්ම. ඔව්. සෑහනලොක අභියෝගයක්. මම හිතන්නේ මම මේන් පොයින්ට් එකක් ගැන විතරක් කියන්නම්. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මම හිතන්නේ ඕඩියන්ස් එකත් එක්ක එන්ගේජ් වෙන එක ලොකු පොයින්ට් එකක්. මොකද එයාලා කැමති නෑ ඇවිල්ලා සීට් එකේ ඉඳගෙන හරි අප්පුඩි ගාලා හරි එහෙම තියෙනවා. නමුත් එයාලා කැමති එන්ගේජ් වෙන්න. එයාලා කැමති අපිත් එක්ක එන්ගේජ් වෙන ගමන් කන්සර්ට් එක රස විඳින්න සහ ඒ ඒ ඒ ඒකේ ඒ කන්සර්ට් එකේ එක්ස්පීරියන්ස් එක වෙනස් එහෙම වෙනකොට. ඉතින් මම හිතන්නේ මම කරන දේවල් වලින් මේන්ම දේවෙයි මම ඔඩියන්ස් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඔඩියන්ස් එකත් එක්ක එන්ගේජ් වෙමින් ඒ දේ කරොත් මම හිතනවා ඔඩියන්ස් එක ගොඩාක් කැමති වෙයි.
ඕකේ අපනිකම් භෞතික පැත්තෙන් ගත්තොත් ලොකු සෙට් එකක් ගන්න ඕනේ හිතා ගන්න බැරි වෙන මට්ටමේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා වාව් කියන මට්ටමට
අනිවාර්යයෙන්ම.
ඊළඟට බෑන්ඩ් එක.
ඔව්.
මේක මේ බෑන්ඩ් එකේ නම කිව්වහම මට ඔයාගේ ෂෝ එකට එන ටිකට් එකක් ගන්න
හිතෙන්න ඕනේ.
ඔව්. ඇලන් ඇන්ඩ්‍රියා කිව්වා කියලා මට වැඩක් නැහැ.
මියුසික් දෙන්නේ කවුද? මම නෙමෙයිනේ. ඔව්.
ඒක හිතන්න ඕනේ.
ඔව්.
ඊළඟට ගියාම ඩාන්සින් කරන අය යොදව ගන්න ඕනේ. මේකත් හොඳ මට්ටමකින් තෝරන්න ඕනේ. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් හිතන්න වෙනවා තමන් සින්දු කියනවට අමතරව.
අනිවාර්යයෙන්ම.
සින්දු කියන්න පුළුවන් කියලා මම හිතුවා. මට ෂෝ එකක් කරන්න බෑ.
බෑ.
මං අර ඔක්කොම බලන්නේ වෙයි.
අනිවාර්යයෙන්ම.
මේ මට ප්‍රශ්නයක් තියෙනවා. සුදු සාරිය ඇඳගත්ත.
ඔව්.
නන්දා මාලනිය.
ඔව්.
ඉඳගත්තාම මුළු ප්‍රේක්ෂකාගාරෙම සයිලන්ට්. ගීතයක් පටන් ගත්තා.
පුදුම
වෙනසක් ඒක. දැන් ඔබ ෂෝ එකක් කරනකොට හිතන්න තියෙන දේවලුයි නන්දා මාලනිය සුදු සාරිය ඉඳගෙන ඇවිල්ලා
ඔය
මුකුත් හිතන්න නැතුව ඉඳගන්න එක අතර ලොකු වෙනසක් තියෙනවා.
අනිවාර්යයෙන්ම.
මේ වෙනස තියෙන්නේ ප්‍රේක්ෂකයා මතද නැත්නම් ගායකයා හෝ කලාකරුවා සමාජගත කරන එක මතද?
මුලින්ම කියනවා නන්දා මාලනිය සහ නූතනයින කලාකරුවන් කිසි කෙනෙක් සම කරන්න බෑ. ඒක බෑ. She's a legend. Right? ඒ ඒ ඇය සහ මේ අතර කිසිම සමානතාවයක් නැහැ සහ සමාන කරන්නත් බෑ. ඒක වෙනම රහක්, ඒක වෙනම වයිබ් එකක්, ඒක වෙනම දෙයක්. ඒක. ඉතින් මම හිතන්නේ කලාකරුවාගෙන් කලාකරුවාට ඒක වෙනස් වෙනවා. නන්දා මාලිනීට පුළුවන් ඒ දේ කරන්න. අපි අදටත් හවුස්ෆුල් කන්සර්ට් එකක් කරන්න ඇයට හැකියාව තියෙනවා. ඒ ඇයගේ විදිහට. ඇයගේ විදිහට ඒක කරන්න ඇයට හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ කලාකරුවාගෙන් කලාකරුවාට ඒක වෙනස්, ප්‍රෙෆරන්ස් එක වෙනස් සහ ඒ කලාකරුවාට ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔහු හෝ ඇය පහසු විදිහට ඔහු හෝ ඇයට කම්ෆර්ටබල් විදිහට ඒ කන්සර්ට් එක කරොත් පමණයි. අපි වෙන කෙනෙක් වෙන්න ගියොත් කවදාවත් ඔඩියන්ස් එක අපිව බාර ගන්න නැහැ සහ මම හිතන්නේ ඒක සාර්ථකව ඔඩියන්ස් එකට කමියුනිකේට් වෙයි කියන එක. ඒගොල්ලොත් එන්ජොයි කරන්න නැති වෙයි. ඉතින් මම ඇත්තටම කියනවා මම නන්දා මාලනිය අතට මියුසික් හදාරලා තියෙනවා. මම ශාස්ත්‍රීය සංගීතයත් මම කියන්න කැමතියි. හැබැයි පෞද්ගලිකව මම කැමති පර්ෆෝම් කරමින් ස්ටේජ් එකේ හැසිරෙන තමයි මම කැමති. මම පෞද්ගලිකව ඇත්තර මාස මම ආසයි. මම ක්ලාසිකල් මියුසික් අහනවා, මම ක්ලාසිකල් මියුසික් කියනවා, සිං කරනවා. හැබැයි මම ආස එනර්ජටික් පර්ෆෝමන්ස් එකක් දෙන්න.
ආසාංගිකව.
මම ආසයි. මම හරි ආසයි මම ඒකට. මම ඒක පුංචි කාලේ ඉඳන් දැක්ක හීනයක්. මයික් එක අරගෙන ක්‍රවුඩ් එකක් ඉස්සරහා සින්දු කියන එක ඒක මට පුංචි කාලේ ඉඳන් තිබිච්ච හීනයක් සහ මම හරි ආසයි ඒ විදිහට ඩිලිව කරන්න. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ කලාකරුවගෙන් කලාකරුවට වෙනස් වෙනවා සහ යාලා ඩිලිවර් කරන විදිය අනුව ඒක වෙනස් වෙනවා.
හරියටම හරි. දැන් නන්දා මාලනිය
ඔව්
ජිප්සි සුනිල් පෙර මහත්මයා පෙනෙසේ ගිය.
ඒක වෙනම කතාවක්.
සමක ඒක තල දෙකක්.
තල දෙකක්. උසස්ම තල දෙකක ඉන්න
ලෙජන්ඩ්
දෙපිරිසක්.
ඉතින් මේ හැම ගායකයෙක්ටම ආවේනික ක්‍රමවේදයකට හදාගත්ත ප්‍රේක්ෂකයෙක් ඉන්න ඕනේ. ඒ
කියන්නේ
නන්දා මාලනිය සුදුසාරිය ඇඳලා ඉඳගන්නකොට හවුස්ෆුල්. ජිප්සි සුනිල් එනකොට
Houseful.
ෆැලන් ඇන්ඩ්‍රියා නෙවෙයි ඒකට වෙනම.
ඒකත්
Houseful වෙන්න ඕනේ.
ඔව් අනිවාර්යයෙන්ම.
ඒක තමයි ටාගට් එක වෙන්න ඕනේ.
ඉස්සරහට.
තමන්ට ආවේනික ශෛලියක් සමාදගත කරන එක.
අනිවාර්යයෙන්ම. ඒක තමයි.
ලේසි වැඩකුත් නෙමෙයි නේද?
පොඩ්ඩක්වත් ලේසි නෑ. ඒක තියාගන්න එක, ඒක කන්සිස්ටන්ට් වෙන එක ගොඩක් අමාරුයි. නවකෙක් විදියට ඒ ප්‍රෙෂර් එක මට තියෙනවා. ඒ ප්‍රෙෂර් එක මට තේරෙනවා. ඒ මට්ටමට එන්න ඇත්තම මගේ ගෝල් එක අදට තියෙන මගේ ගෝල් එක තමයි මගේ සින්දුවක් ප්‍රේක්ෂකයන් මගේ ඉස්සරහා මම කියන්නේ නැතුව මම මියුසික් වලට මගේ සින්දුව කියන්නේ. මට ඇත්තටම හරි ආසාවක් තියෙනවා. මම තාම අලුත්. මම ඉතාමත් නවකයි ක්ෂේත්‍රයට. මට කරන්න පුළුවන් දේවල් වලින් භාගයක්වත් මම තාම කරේ නැහැ. මට කරන්න බැරි වුණා. මගේ ආස හීනයක් තමයි ඒක.
දැන් කොහොමද අලුත් ගීත ඔය කියන සමාජගත කරන ගීත
ඔව්
දැන් අපි ඇඳ බැඳ තබා ගන්න ගීතයක් නිර්මාණය කරන්න ඕන කියලා කියන්නේ
අනිවාර්යයෙන්
මොනවාද ඒ වෙනුවෙන් මේ විදි කරලා
තියෙන්නේ මේ වෙනුවෙන් එලිදක් වෙන නියමිත ගීත කිහිපයක්ම තියෙනවා ගීත සෑහෙන ප්‍රමාණයක් කරලත් තියෙනවා කරනවා ඉස්සරහටත් කරනවා මොකද අපිට කියන්න බෑ අපි කරන පළවෙනි ගීතයම හිට වෙයි එහෙම කියන්න බෑ දෙවෙනි ගීතත් හිට වෙන්න නැති වෙන්න පුළුවන් තුන්වෙනි ගීතත් හිට වෙන්න නැති වෙන්න පුළුවන් නමුත් කන්සිස්ටන්සි එකයි වැදගත් කරන දේ දිගටම කරන්න ඕනේ කවදා හරි ඒ දේ වෙයි එතකන් මම කරනවා එතකන් මම කරනවා ඊට පස්සෙත් කරනවා ඉතින් දිගටම මේ ක්ෂේත්‍රේ ඉන්න තමයි මගේ ආසාව මගේ බලාපොරොත්තුව මගේ පැෂන් එක මේක
දැන් Tamanටම කියලා ශෛලියක් හදාගත්තා වගේ නේද දැන් මේක පවත්වාගෙන යන්නත් ඕනේ
අනිවාර්යයෙන්
මේ කාලේ ලේසි නෑ තරඟකාරීත්වයේ සෑහෙන්න වැඩි
ඔව්
රියැලිටි තරු මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද සතියෙන් සතිය බිහි වෙනවා
අනිවාර්යයෙන්
විවිධ සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි
හ්ම්
නූතන මාධ්‍ය හැම එකකින්ම දැන් ස්ටාර්ස්ලා බිහි වෙන තත්ත්වයක් තියෙන්නේ දැන් මේ ස්ටාර්ස්ලා අතරත් ලොකු තරඟයක් තියෙනවා හ්ම් අපි උදාහරණයක් ගත්තොත් ඔබ මේ සීසන් එකේ ස්ටාර්ස්ලා අතර අදටත් තියෙන තරඟයක්
අනිවාර්යයෙන්
සමහර අය සමහර මේ මොනවාද සම්මුඛ සාකච්ඡා වලදී කියපුවා හැම අපි දැකලා තියෙනවා හ්ම් අපි දැකලා නැහැ අප කිසිම තැනක ප්‍රතිචාර දක්වනවා ඇයි
මම විශ්වාස කරන දෙයක් තමයි හැමෝටම මතයක් තියෙන්න ඕනේ. ඒක අපේ මතේ උනේ නැහැ කියලා අපි තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගැන අවබෝධයක් තියෙන තාක්කල් අපේ දක්ෂතාවය ගැන කොන්ෆිඩන්ස් එකක් තියෙන තාක්කල් අපේ වටේ අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා දන්න තාක්කල් මං හිතන්නේ තව කෙනෙක්ගේ මතය හින්දා අපි වැටෙන්න ඕනේ නැහැ. මං කවදාවත් එතන නැහැ. මම ගොඩාක් මං ගැන විශ්වාස කරන කෙනෙක්. ඔව් එහෙම දේවල් සිද්ධ වුණා. නමුත් ඉතින් මට අදටත් ඒ කට්ටියව හම් වෙනවා. මට ඊයේ හම් වෙනවා පෙරේදා. මේ බොහොම ළඟ ළඟ මට ඒ කට්ටියව හම් වෙනවා. ඉතින් මම ඒ කට්ටියත් එක්ක කිසිම තරහක් නැහැ. අදටත් කරකට දාගෙන
මම බාධා කරනවා. ඒ උත්තර හිර වෙන්නේ.
මම හිර වෙන්නේ නැහැ. මම කවදාවත් ඒ වගේ දේවල් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.
නෑ.
කවදාවත් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක
දෙගඩියාව
පේනවා. නෑ. කවදාවත් නෑ. මගේ හිනාව මේ සයිස්ව තමයි ඒගොල්ලෝ හම් වෙනකොටත්. ඒක කිසිම වෙනසක් නෑ. එයාලට ඒක කියන්න හේතුවක් ඇති වෙන්න ඇති. ඒක එයාලගේ මතය වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ ඒක අපේ යාළුකමට සහෝදරත්වයට බාධාවක් වෙයි කියලා. සහ මගේ දක්ෂතාවය මම ඩවුට් කරන්නේ නැහැ. මම දන්නවා මම කවුද කියන එක. මම දන්නවා මගේ දක්ෂතාවය සහ මගේ කේපබිලිටි එක මොකක්ද කියන එක. මම ඒකට විතරයි ફોකස් කරන්නේ. මට වෙන කම්පිටිෂන් එකක් නැහැ. මගේ කම්පිටිෂන් එක මම.
තමන්ගේ ගමන යනකොට අනුන්ගේ වැරවල් වල රෙදි වනන්න ඕනේ නැහැ නේද?
ඕනේ.
මේ මත දරන්න.
ඒක අපි ડિස්ට්‍රැක්ට් වෙනවා නේ. අපි යන ගමන සුට්ටක් හරි පරක් වෙනවා නේ.
අපේ රෙදි ටික එතකොට ඉතුරුයි.
සුට්ටක්.
අපි වැඩේ කරන්න කවුරුත් නැති වෙන අනුන්ගේ ගැන හිතන්න කියොත්.
ඔව්.
දැන් ඊළඟ කාරණාව මේ දැන් ඔබේ පවුල් පරිසරය මොන වගේද?
මගේ පවුලේ මට ඉන්නේ නංගිලා දෙන්නෙක්. අම්මා තාත්තා මම නංගිලා දෙන්න ඉන්නේ. ඒ දෙන්න දැන් යාළගේ ගිනීම් කටයුතු කරලා දැන් යාළා පෞද්ගලික අංශයට කියව කරන නංගා ලෝ ඉගෙන ගන්නවා. එයාගේ ලාස්ට් ඉයර් එක. ඉතින් බොහොම සපෝටිව්. ඉතින් පොඩි කාලේ ඉඳලම අපිට එන්කරේජ් කරේ ඔයාලා කැමති දේ කරන්න කියන එක විතරයි. මගේ දෙවෙනි නංගි ඉගෙනීමට ගොඩාක් හිතියම් කරපු කෙනෙක්. එයාට ඒ පැත්තෙන් යන්න දුන්නා. මගේ නංගා පොඩි කාලේ ඉඳන් ආසයි ලෝ කරන්න. ඉතින් චූටිම නංගි එයාට ඒ පැත්තෙන් යන්න දුන්නා. මම චූටි කාලේ ඉඳන් ආසයි මගේ දක්ෂතාවයට තන දෙන්න. මට පොඩ්ඩක්වත් ඩවුට් කරන්නේ ඔයාට මේක නෙමෙයි. ඔයාගේ දක්ෂතාවය මොකද්ද? ඔයාගේ පැෂන් එක මොකද්ද? එතන තියන්න. අපි ඔයාට උදව් කරන්න. එහෙම තමයි හැමතිස්සෙම මගේ අම්මා තාත්තා කිව්වේ. ඒකයි මම අද මෙතන ඉන්නේ ගෑනු ළමෙක් වෙලා මම අද මෙතන ඉන්නේ ඒකයි. මම වෙන පැත්තකට ගියා. මගේ මම රැකියාවක් කරමින් ඉඳලා මම නැවත මෙතනට ආවේ ඒ විශ්වාසය මගේ පිටිපස්සේ හයියට තිබිච්ච හින්දා. ඉතින් ගොඩක් ඒ ගැන කියන්න ගියොත් නම්
මෙතන
ඔව් වෙලාම දිනවා.
ඉතින් හැබැයි මෙහෙම ඒ වගේ පවුලක් ලබන්න එක මේ කලා ශාස්ත්‍රය ඇතුලේ හරි දුර්ලභයි.
අනිවාර්යයෙන්ම.
මොකද දැන් අපි ගොඩක් කලාකරුවෝ කලාකාරිනියක් එක්ක කතා බහ කරනවා. දැන් මේ තැනදී ගොඩක් අය කියනවා ෆැමිලි එකේ මුලින් කැමති වුණේ
නැහැ.
සපෝට් කළේ නැහැ. කැමති වුණා. ওই වගේ දේවල් කියනවා. දැන් ඔබ කියන විදිහට ඔබේ පවුල ඔබට ශක්තියක් වෙලා තියෙනවා. මේක කොච්චර හයියක්ද ජීවිතේට.
අනිවාර්යයෙන්ම. මොකද දැන් කලා ක්ෂේත්‍රය ගැන පිටින් ඉන්න අපි සාමාන්‍ය මිනිස්සුනේ. අපි ටෙලි ඩ්‍රාමාස් බලන, ටීවී එකේ දේවල් දකින, එතකොට ගොසිප් ඇහෙන සාමාන්‍ය මිනිස්සු. ඉතින් ක්ෂේත්‍රයට කිසිසේත්ම සම්බන්ධ නැති. ඉතින් ඒ වගේ අපි සමහර ඇහෙන දේවල් වලින් ජෙනරල් ඔපිනියන් එකක් තමයි මේ කලා ක්ෂේත්‍රය කියන්නේ යංග කෙනෙක්ට ඉන්න වැඩිය සේෆ් නැති තැනක් කියන එක. ගායන ක්ෂේත්‍රය හෝ රංගන ක්ෂේත්‍රය හෝ කලා ක්ෂේත්‍රය ගත්තොත්. එතකොට දැන් ඒ වගේ තැනකට අපිව මෙහෙම යවන එක විශ්වාසයක් ඇතුව යවන සහ අපේ පිටිපස්සෙන් ඉඳගෙන ඒ දෙයට හයියක් වෙනවා කියන්නේ මම හිතන්නේ ලොකු දෙයක්. ඒ දෙයට ගොඩක් අය කරන්නේ එතන නවත්තන එක, යන්න එපා කියන එක. යන්න එපා කියලා නවත්තන එක. නමුත් පිටිපස්සෙන් දැන් අදටත් වාහනේ ඇතුලේ අම්මා ඉන්නවා. ඉන්ටර්වියු එකට ඇවිල්ලා මාව එතන දාලා එයා ඉන්නවා. ඉතින් දෙරණටන් කිසිම බයක් නැහැ එන්න. ඉතින් ඒ වගේ අර දන්න තැන් වලට ඇරෙන්න, නොදන්න තැන් වලට පස්සෙන් ගිහිල්ලා ඉඳගෙන මේ වැඩේ කරලා දෙලා ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් ඒ සහයෝගයේ වචන වලට පෙරලන්න අමාරුයි. බ්ලෙස්ඩ් කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔය මේ ශාස්ත්‍රයේ තුල ඉන්න බිල්ලා, ඔය කියන බය, ඔය කියන හොල්මන අවතාරේ.
ඔව්.
ගැන එළියේ කතා කරනවනේ දැන්.
ඔව්.
දැන් මම ශාස්ත්‍රයට සම්බන්ධ නැත්නම් නැති කෙනෙක් නම් මගේ කෙනෙක් ඇහුවොත් මම කිසිම දෙයක් නොදැන කියනවා. පිස්සුද? සිංදු කියන්නේ පිස්සුද? වගවාන්න යන පිස්සුද?
එන්න
මේ පැත්තකටලා ඉන්න. මම මේ කියන්නේ මේ ශාස්ත්‍රය ඇතුලේ නැතුව.
නැතුව.
එතකොට මේ බිල්ල මට දැනিলা තියෙනවා. මේ අවතාරය මට දැනিলা තියෙනවා.
මේ
අත්දැකීමක් නැතුව.
ඔව්.
ඒක සමාජෙ තිබ්බ කතාවක් උනත් මට හිතෙනවා මේ බිල්ල මේ අවතාරේ මේ හොල්මන. හොල්මනක් අවතාරයක් බිල්ල කරලා තියෙන මේ ශාස්ත්‍රය ඇතුලේ ඉන්නම ඇතන් පිරිස් කියලා.
වෙන්න පුළුවන්. මොකද මේ ඒ සමහර අත්දැකීම් අපිට එන්නේ ක්ෂේත්‍රය තුළ ඇසිරෙන්න සහ ක්ෂේත්‍රය තුළ හරියට මනාව ඒ දේ කළමනා කරගෙන කරගන්න බැරි වෙච්ච කට්ටියගේ එක්ස්පීරියන්සස් වෙන්න පුළුවන්. මොකද මම දැන් ඉන්නවා මම තැන්වලට ගිහිනවා වැඩ කරනවා. මට අද වෙනකන් ඇත්තටම කියනවා නම් ඒ තරම් දරුණු කිසිම අවස්ථාවක මට එහෙම දෙයකට මූණ දෙන්න සිද්ධ වෙලා නැහැ. අයිතු බලපෑම, අයිතු යෝජනා කිසිම දෙයකට මට අද වෙනකන් මට අහන්න ලැබිලා නැහැ. ඉතින් ඇයි ඒ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ සමහරට ඒ ජෙනරල් ඔපිනියන් එක හැදිලා ඇත්තේ සමහර විට ඒ දේ හරියට කළමනාකරණය කරගන්න බැරුව විහිං ප්‍රශ්න දාගත්ත කට්ටියගේ අත්දැකීම් හින්දා වෙන්න පුළුවන්. මොකද මම අත්දැකීමෙන් කියන්නේ අද වෙනකන් එහෙම කිසිම ප්‍රශ්නයක් මට ඇවිල්ලා නැහැ. මම තනියම ගිහිලා තිනවා තැන්වල, අම්මත් එක්ක ගිහිලා තිනවා යන්න බැරි තැන්වලට තනියම ගිහිලා තිනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් අද වෙනකන් මට ඇවිල්ලා නැහැ. මම කාන්තාවක් විදිහට මම කියන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මම හිතන්නේ.
ඒ කලාව විතරක් නෙමෙයිනේ. ඕනම ශාස්ත්‍රයකට
එනවා. ඕනම ශාස්ත්‍රයක.
ඔව්. මං කියන්නේ අපි හිතන්න ඕනේ ඇයි අපිට මේ කශේරුකාවක් දීලා ඉටුඩින් ඔළුවක් දීලා ඔළුවට ඇතුලේ මොලයක් දුන්නේ ඇයි කියන එක අපි ඉතින් තැනකට යනකොට හිතන්න ඕනේ.
අනිවාර්යයෙන්ම.
අරගෙන බලපෑම් ආයුතු යෝජනා හැමෝටම කරන්න බෑ. මෙයාට කශේරුකාවක් තියෙනවා, ඔළුවක් තියෙනවා, මොලයක් තියෙනවා.
කියලා හිතනත් එහෙම අප්‍රෝච් කරන්න එන්නේ නැහැ මිනිස්සු.
මිනිස්සු එහෙම වුණා නම් හරිනේ.
නෝ.
ඔබ ඒක පවත්වාගෙන යනවා දිගටම.
අනිවාර්යයෙන්ම.
ජීවිතේ මේ වෙද්දි මම ඉෂ්ට කරගන්න ඕනේ කියලා හිතෙන දේ මොකක්ද?
ක්ෂේත්‍රයේ ප්‍රොමිනන්ට් කැරක්ටර් එකක් වෙන එක තමයි මගේ ළඟින් මම හිතුවොත් එකපාරටම ගේ ඔළුවට එන ගෝල් එක වෙන්නේ. මම තාම ආදුනිකයි. ආදුනික වුණාට මට විශාල මගේ මට හරියට මම ආදරය කරන පිරිසක් මගේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ක්ෂේත්‍රයේ ප්‍රොමිනන්ට් තැනකට, ක්ෂේත්‍රයේ ස්ටේබල් තැනකට එන්න තමයි මම ආස. ඉතින් ඒක තමයි දැනට මම හිතපුවාම මගේ ළඟම තියෙන ගෝල් එක, ඔළුවෙන් ළඟටම තියෙන ගෝල් එක ඒක තමයි.
අර මම හැමදාමත් කියන කතාවක් තමයි ඇඟට වැටෙන.
ඔව්.
හැම ජරාවක්ම හැම දෙයක්ම හරියට තෝරලා බේරලා පොහොර කරගත්ත ගස් තමයි කවදා හරි රූස්ස ගස් බවට පත් වෙන්නේ.
අනිවාර්යයෙන්ම.
ඔබටත් ඔබේ ගෝල් එකට යන්න, ඔබ හිතන දවසක, ඔබ හිතන කාලෙක, ඔබ හිතන වෙලාවක ඔබේ ගෝල් එක ඔබේ ජීවිතයට ලං වෙන්න කියලා, සමීප වෙන්න කියලා, රූස්ස ගසක් වගේ ඔබට ඒකෙන් ජයත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට.
ජය වේවා.